కబీర్ హషీమ్
గారు కథానాయకతుమని, ప్రథమేన్మ అనురకుమార దిశానాయక మంత్రితుమాట మే యోజన గనీమ సందహా మై స్తుతియ పలకరణ వివృత వివాదయక్ అవశ్యాయ్. ఏత్ మట మతకునా అర అతదరువో ఎంగే జరాగాగత్తమ తమంగే గాగిన అనుంగే ఎంగేత్ గాగన్న వగేమ పహుగియ కాలే మే నొందదరువో వగే వెడకరపు కట్టియక్ ఎంగే అసూచి గాగత్త ఆయ దెంగ్ ఎవిల్ల ఎకెక్కెనాట చోదనా కరనేక మహా లోకు విహిలువక్ బవట పత్తెనవా కిలా మట తేరునా. లక్ష్మణ్ గిరియా లెమత్తుమా కథా కరణ కొట సమహారాయ ఎంగిల్ల ఎంగిల్ల ధిక్కర్ణ కొట తమంగ్ తమంగే దిహా తమంగే హర్ద సాక్ష్యత తట్టు కరల పలముమ మే రటట కర్రపు హానియ గన తమంగ్ ఉత్తర దీల అనుంట ఎంగిల్ల ధిక్కరన్న కిల మంగ ఇస్సరమ కథా మత అక్కరన్న కమతి మంగ్ ఏ గన కియనవా మా ఏ గన మత అక్కర్లమ కియనవా. గారు కథానాయకతుమని 27వ దెదాస్ పహలవే 2015 ఫిబ్రవరి మాసే 27వ బెందుంకర గనుదెనువ సిదువున బెందుంకర నికుత్ కిరీమ రాజ్యట అవశ్య న్యాయ ప్రమాణ్య లబా గనీమ మహాబ్యాంకు హరా వెలంద పొలిన్ లబా గనీమే ప్రసిద్ధ వెందేసి హరా కరణ క్రమవేదయ యాంత్రణయ ఏక వినివిద క్రమయ అతువ కరణ ఓన నిసా తమై ప్రసిద్ధ వెందేసి ప్రైవేట్ ప్లేస్మెంట్ వల్ట వడా హొంద క్రమయ కేల విశ్వాస కర్ల క్రియాత్మక కరాన్ని అతమ్మాయ విశేషన్మ విపక్షే అతమ్మాయ మే అద గేన తార్కేయ విశేషన్మ అపే అనుర కుమార్ దిశానాయక మెత్తుమా గేన మే తార్కే హేతు దెకాక్ మతాయి ఎకాక్ తమాయి ఇహల పొలియకట బెందుంకర ప్రమాణయక్ నికుత్ కర్ల అతి కియన తార్కేయ ఈలంగట హిటపు అధిపతి తుమాగే జ్ఞాతియేక్ మే బెందుంకర మిలదీ గనీమత యదీమేది బెందియా పిలి గెటుమాక్ ఏమనత్తం కాన్ఫ్లిక్ట్ ఆఫ్ ఇంట్రెస్ట్ ఎకాక్ సిద్వేల అతి బావ ప్రకాశ కిరీమ మమ కియాండ కమతి మే వేలావేమ మేక పలవెని వతావ నెవే మే జ్ఞాతికాం తీయన ఎక పహుగియ కాలేత్ మే రటే సిదూన దయ మొకద పౌగియ కాలే నివాద్ కబ్రాల్ మహత హిటపు అధిపతివర్యాగే సహోదర్య పర్పెచువల్ లెకే బోర్డ్ ఎకే వెడకరా ఎతోట కొచ్చర లంగ సంబంధ్యాక్త అవురుదు హయ హతాక్మ ఏ దవస్సుల కరపు గనుదెనుత్ మే విధియటమ పరీక్షనేట లక్వియ యుతుకి అనక తమై మాగే మతేయ మొకద వెరది సిదువునానం ఎకతనకడ వితరక్ ఎంగిల్ల దిక్కరన్న బే ఒబ జనతా విముక్తి పెరమునే హర్ద సాక్ష్యత తట్టు కరలా బలన్న ఒబ ఎదత్ విపక్షే హిటియా ఒబ ఎయ్ ఎదా మేఘన హేమనం గత్తి నెత్తమ ఏగన తవత్ ఒకట మతాకరణం ఫలము వరట రజా ఖ్యటియట విధిమత్ పరీక్షణయాక్ క్రియాత్మక కిరీమట కోప్ వార్తావకిం పెననగిన కారణావాక్ మత విధిమత్ పరీక్షణయ కరంతత్ వివృత వివాదయాక్ దెన ఫలవెని అవస్థావ కియల మట హితన్న పులువన్ మొకద మెతెక్ కోప్ వార్తావల్ కీపయాక్ నికుత్ కరా మే పార్లిమెంతు హరా కథానాయకతుమానిలా విశాల ప్రమాణయక్ హిటియా నముత్ అపిట అవసర దున్నే నాయ కోప్ వార్తావల్ క్రియాత్మక కరాన్న కోప్ వార్తావమ వహామ నీతిపతి తుమాట అపి ఇదిరిపాత్ కరను దం మేకే ప్రశ్నయక్ తీయనవద జనాధిపతి కొమిసమక్ ఓనేనా పత్ కరగన్న పుల్వాన్ జనాధిపతిమా పత్ కన్నోనం అపి ఇక్కడ ఏకంగాయి కిసిమ ప్రశ్నయక్ నా అపి అపి కియాన్నే మేక విధిమత్ పరీక్షణయక్ కరాన్న మేక వరదాక్ సిదువేలా తీయనవనం మేక హోయాన్న నమోత్ ఒబ మతక తీయాగన్న నీ జనాధిపతి కొమిసమాక్ పత్ కర్లా ఏకంగిన వార్తావత్ ఎన్నోనైతే నీతిపతి తుమాట ఇక తమాయి క్రమవేదయ ఇక తమాయి రటే నీతియ డ్యూ గుణశేఖర హితపు అమతి తుమా తమై ఫలము ఎన్మ యోజన కరాన్నే మే గనుదెనువ విమర్శన కిరీమట పార్లిమెంతుడ యొము కరాన్న కియలా ఎతుమా విపక్షే నియోజనే కరణ హిటపు అమతివరే కటియట పార్లిమెంతుడ ఏవన్న కివమ అపి కోప్పెకట ఇడ దెనవా ఏకత్ సునీల్ హందునెత్తి మెత్తుమాగే సభాపతి తత్వం అపి ఏకే ఏక ఆక్రమణే కరేనే ఎనిసా ఏకత్ అపి ఇడదున్న అపి బ్రైబరీ ఎక్కడ అండోడేనా శ్రేష్టాధికరణే అండోడనా ఏకే ఇడ ప్రతిపాదన తీయనవా కిసిమ విటక రజయ మేకట హరాస్ వెళ్ళానే ఎనిసా రజయ ఖ్యటియట యమ్ కిసి చోదనావాక్ తీయనవనం అపి హరియట ఇక క్రియాకరన్నట అపి ఇడదేనా మీట వడా అపి రజయ ఖ్యటియట మొకద్ద కరాన్ని అపి మేక అడపన కరన్న నవాత్తన్న మేక హరాస్ వెన్న ఎక్సత్ జాతిక పక్షయ అపి మేకట కిసిమ ఇడాక్ దెన్నే నా వరదాక్ సిదు వేలా తీయనవనం ఇక పరీక్ష కరయుతుయి కౌరు ఉన్నత్ కమక్నే ఇక అపే పెత్తే ఉన్నత్ కమన్నే ఒబల గే పెత్తే ఉన్నత్ కమన్నే మీరటే సామాన్య నీతి క్రియాత్మక కరయుతుయి ఏ నిసా బెందుంకర నికుత్ కిరీమే మూలధర్మే అక్తియనవా మే మూలధర్మే తేరుంగానే మూలధర్మే తేరుంకరన్నెత్వ ఏక దాన్ని నెత్వ మే అవిల బొలంద తకతీరు ఏవాగేమ సి వికల ఉమ్మతు తార్క ఇదిర్పాత్ కరణ ఇక పిలిగాన్న బే මොකද සමහර අයට බොන්ඩ් කිව්වම අද තමයි බොන්ඩ් කියන්නේ මොකද මෙච්චර කාලයක් බොන්ඩ් කියලා දැනගත්තේ ජේම්ස් බොන්ඩ් විතරයි. හරි දැන් මේ ජේම්ස් බොන්ඩ් ගැන දැනගත්ත මිනිස්සු බොන්ඩ් කියන බැඳුම් කර මොකද්ද කියන මේ මූලධර්මය තේරෙන්නේ නැතුව එක එක කතාවල් කියනවා. ඒ නිසා මම කියන්න කැමති මේ රටේ මූල්‍ය පද්ධතිය 2005 සිට 2014 දක්වා මේ රටේ මූල්‍ය පද්ධතිය දෙදරීමකට ලක් කරලා තියෙනවා පෞගිය රජයේ කාලේ. ඔබ පිළිගන්න ඕනේ. මම ඒකට හේතු පෙන්වන්නම්. අපි 2002 ආණ්ඩුව UNP ආණ්ඩුව කාපු කාලේ අපි මූල්‍ය වගකීම් කළමනාකරණ පනතක් ඉදිරිපත් කරා. ඒ පනත නිසා තමයි මේ රටේ මූල්‍ය පද්ධතියේ යම් කිසි පාලනයක් විනයක් ඇති වුණේ. නමුත් ඒ මූල්‍ය පද්ධතිය උල්ලංඝනය කරලා මූල්‍ය වගකීම් කළමනාකරණ පනත අහක දාලා පෞගිය කාලේ කටයුතු කරපු ආකාරය බොහෝ අය දන්නවා. ඒ නිසා මම විශේෂයෙන්ම කියන්න ඕනේ මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමතිවරයා හැටියට කටයුතු කරා. මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමතිවරයා හැටියට කටයුතු කරන කාලේ නිවාඩ් ගබ්‍රාල් මහතා අධිපතිවරයා හැටියට කටයුතු කරා. ඒ දවස්වල මූල්‍ය වංචා බුරුතක්ම සිදු වුණු බව මේ සභාව දන්නවා. මං කථානායකතුමාගෙන් අහන්නේ අපි වහාම ඒවට විධිමත් මං කියන්නම් ඒවා වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන්න ඕනේ. ඒ කාල පරිච්ඡේදය තුළ ඔබ මේ විපක්ෂයේ හිටපු සෑම කෙනෙක්ම ඒ ආණ්ඩුවේ හිටියා. අපි මේ ආණ්ඩුවේ ඉඳලා අපේ පැත්තෙන් වැරදක් සිදු වුණාම අපි ඒ ගැන කතා කරනවා වගේම අපේ හෘද සාක්ෂිය අනුව ඔබ එදා මී කිව්වේ නැහැ. ඔබ කට ඇරියේ නැහැ. ඔබ එදා ඒකාධිපති බලයට යටත් වෙලා ඔබ නීති ආධිපත්‍ය උල්ලංඝනය කරන ආකාරයට ඔබ නිහඬ හිටියා. ඔබත් එහෙනම් ඒකේ කොටස් කරු එකේ වැරදිවලට මම කියන්න කැමති කථානායකතුමනි මහින්ද රාජපක්ෂ මහතායි කාලේ ඩීල් කීපක් තිබ්බා. මං ජනතා විමුක්ති පෙරමුණෙන් අහන්නේ ඔබට හයිය තිබුණාද ඒ දවස්වල කැලින් ඉඳගෙන ඕවා ප්‍රශ්න කරන්න. ඔබ මේ ආණ්ඩුවට ඇඟිල්ල දික් කරනකොට එදා ඔබට ඒ හයිය තිබුණාද? ඔබ එක්කෝ ඩීල් එකක් තිබිලා ඇති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවත් එක්ක, නැත්නම් ඔබට කොන්දක් තිබිලා නැහැ එදා කතා කරන්න. මොකද එදා නීතියක් තිබුණ නැහැ මේ රටේ. අද යහපාලනය නිසා ඔබට කතා කරන්න අයිතිය තියෙන නිසා ඔබ විවෘතව කතා කරනවා. නමුත් එදා වෙච්ච සිද්ධිය විවෘත අර පෞද්ගලික විශ්වවිද්‍යාල ප්‍රශ්නෙත් ඔබ කතා කර ප්‍රමාණවත්ව. මම අහන්නේ ඒකාබද්ධ විපක්ෂය එහෙනම් එදා ඒකට වගකීමක් ඇතුව කතා කරේ නැත්තේ ඇයි? ඒ වංචාවල් වලට කතා කරේ
නැත්තේ
බොරුවට මඩ ගහන්න එපා. ඒ කාලේ එහෙම දෙයක්
දන්නේ
නැතුව
මම කථානායකතුමනි මං කිසි දෙයක් නිකන් කියන්නේ නැහැ. මං ඒ විස්තරත් එක්ක කියන්නේ. කෝප්පාර්තා කීපයක් මේ සභාවේ ඉදිරිපත් වුණා. එකක්වත් සාකච්ඡාවට ලක්ුණේ නැහැ. එකක්වත් ක්‍රියාත්මක වුණේ නැහැ. එකක්වත් නීතිපතිතුමා ගාවට යැව්වේ නැහැ. මම කියන්නම් විජේදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කරපු වාර්තාව. ඇනෙක්ස්ට 1 විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ වාර්තාව අනුව මං කියන්නම් මෙතන වෙලාව සීමා වෙලා තියෙන නිසා මම ප්‍රධාන කරුණු විතරයි කියන්නේ. නැත්තම් රෑ වෙනකම් කියන්න පුළුවන්. එක චෝදනාවක් පුව ට්‍රෙෂරි මැනේජ්මන්ට්. දෙවනි චෝදනාව අන්ඉකනොමිකල් ට්‍රාන්ස්ලක්ෂන් ඇන්ඩ් මිස්මැනේජ්මන්ට් ඔෆ් ෆන්ඩ්ස්. තුන්වැනි චෝදනාව non compliance with financial rules and regulations. හතරවෙනි චෝදනාව non adherence with the accepted tender procedures. ඒක එකක්. මම ඊළඟට දෙනවා දෙවනි එක විජේදාස රාජපක්ෂ මහතාගේ දෙවනි වාර්තාව ගරු කථානායකතුමනි. ඒ අනුව එහි කියනවා ඒ වාර්තාව අනුව රාජ්‍ය ආයතන 26ක රුපියල් කෝටි 1500ක වංචා සිදු වෙලා තියෙන බව එතුමා වාර්තා කරනවා. මේක එකක්. ඔබතුමන්ලා ඒකට විරුද්ධව කතා කරාද? මේ කෝප් වාර්තාවේ නේවා. ඊළඟට විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ කෝප් දෙවැනි වාර්තාවේ සුරකෑම් හා විනිමය කොමිෂන් සභාව පිළිබඳව දිගටම එතුමා වාර්තා කරනවා. වෙලාව සීමා වෙලා තියෙන නිසා මම කතා කරන්නේ මේ කෝප් වාර්තාව මා සභාගත කරනවා. ගරු කථානායකතුමනි, ඊළඟට මම කියන්නේ ඩියුගුණ සේකර මැතිතුමාගේ කෝප් වාර්තාව 2013-2014. ඒ කෝප් වාර්තාවේ මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ මුදල් ඇමති, එතකොට නිවාඩ් ගබ්‍රාල් මහබැංකුවේ අධිපති ඩියුගුණ සේකර මහතාගේ වාර්තාවේ මොකද කියන්නේ? ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2008 ලබා ගන්නා ලාභය කෝටි 440යි. 2009 වෙනකොට එක වර්ෂයක් තුළ ඒ ලාභය කෝටි 930ක පාඩුවක් බවට පරිවර්ධනය වෙනවා. කොහෙද ඒ වංචාව සිදු වුණේ? කවුද ඒ ගුවන් සමාගමේ සභාපති? හිටපු ජනාධිපතිතුමාගේ මස්සිනා නිශාන්ත වික්‍රමසිංහ මහතා හිටපු ගම අවුරුද්දක් ඇතුළ කෝටි 500ක පාඩුවක් පරිවර්ධන වෙන කොහොමද කියලා ප්‍රශ්න කරලා තියෙනවා. ඒකට කවුරුත් ප්‍රශ්නයක් ඇහුවේ නැහැ. ඊළඟට ලංකා බැංකුවේ අක්‍රීය ණය 10 දෙනෙකුට දීපු අක්‍රීය ණය පමණක් රුපියල් කෝටි 228ක්. ඒ ණය තාම ලබාගෙන නැහැ. ඊළඟට 2000 ඒ කාල පරිච්ඡේද 2013-14 අක්‍රීය අයිරා 15 දෙනෙකුට දීලා තියෙනවා රුපියල් කෝටි 65යි. ජාතික ඉදිරිකිරීම් බැංකුවේ පොලි ආදායම අඩුවීම 2010න් පසුව රුපියල් කෝටි 90යි. ඒක වාර්තා කරලා තියෙන එකට උත්තර දීලා නැහැ. ගරු කතානායකතුමනි, මම ඊළඟට කියන්නේ pump and dump, pump and dump න්‍යාය. ඒ කාල පරිච්ඡේද තුළ මේ
දෙන්න
වමාර දිසානායක මන්ත්‍රී
මොකද
අර්ථ සාධක
පොයින්ට් අවඩ
ඇතිවෙච්ච පාඩුව
ගන්න
මොකද
පැහැදිලි කිරීම අවශ්‍ය වෙන්නේ මෙතුමාගෙන් අහන්න ඕනේ දැන්
නෑ ඔබතුමාගේ
ඔබතුමාගෙන් අහන්නේ
ඔබතුමාගේ කතාවදී අහන්න පුළුවන්
කාලේ
හරි ගෝ ඩවුන් ද මිනිස්ටර් යු කැන්
සර්
යු විල් හැව් ද ටයිම්
ඔබතුමනි pump and dump න්‍යාය අර්ථ සාධක අරමුදල් අත සිදුවෙච්ච පාඩුව ගැන කතා කරා ජනතා විමුක්ති පෙරමුණෙන් ඔබට ඔබගේ හෘද සාක්ෂිය තට්ටු කරලා බලන්න ඒ දවස්වල අර්ථ සාධක අරමුදලට කරපු වංචාව එදා ඒගොල්ල මොකද්ද කරේ ඒ මේ පර්පෙචුවල් සමාගම පාවිච්චි කරලා සිලෝන් ග්‍රේන් එලිවේටර්ස් කියන සමාගමෙන් කොටස් 5.3 මිලියන් කොටස් ලක්ෂ 53ක් අරගෙන ඊළඟට ලාෆ් ගෑස් කොටස් මිලියන 57ක් ද ෆිනෑන්ස් එකේ කොටස් මිලියන 5.1ක් සෙන්ට්‍රල් ෆිනෑන්ස් එකේ කොටස් මිලියන 23ක් බෛරහා සමාගමේ කොටස් මිලියන 1.2ක් අරගෙන වැඩි මිලට අරගෙන ඒ අන්තිමේට අර්ථ සාධක අරමුදල් සිදු වුණා පාඩුවට ඒවා විකුණන්න කෝටි ගාණක් එදා පාඩු වුණා අර්ථ සාධක අරමුදලට මේ pump and dump න්‍යාය ක්‍රියාත්මක කරේ එදා මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ මුදල් ඇමතිවරයා හැටියටත් නිවාඩ් කම්ප්‍රාල් එදා මහ බැංකුවේ අධිපතිවරයා හැටියට මේ කෝප වාර්තාවල් වල තියෙන එකක්වත් ගත්තද මම යෝජනා කරන්නේ මේවට ජනාධිපති කොමිසමක්පත් කරන්න ගරු කතානායකතුමනි ඔබතුමාගේ වගකීමක් තියෙනවා මේක වහම නැවත පරීක්ෂණයට ලක් කරන්න කියලා මම කියන්න කැමති ගරු කතානායකතුමනි බැඳුම් කර ගනුදෙනුව ගැන කතා කරන බොහෝ දෙනෙක්
අවිනාඩි 3ක් තියන ගරු ඇමතිතුමා 3 minutes for you 3 more minutes sir
okay I will ක්‍රමවේදය පිළිබඳව ප්‍රශ්න කරනවා මේකේ පාඩුව තක්සේරු කරන විවිධ ක්‍රමවලට විවෘත වෙළඳ මෙහෙයුම් ක්‍රමයක් තියෙන ඕපන් මාකට් ඔපරේෂන් ඒ අනුව මේ හරි ක්‍රමයට මේකේ අඩුපාඩු සිද්ධ වෙලා තියෙන ක්‍රමවේදය තුළ නමුත් පාඩුව deemed loss කියලායි කියන්නේ. තාම පාඩුව තක්සේරු කරන්න බෑ. ලෝක බැංකුවේ වාර්තාවක් තියෙනවා පාඩුව තක්සේරු කරන්න බෑයි කියලා. තා පාඩුව තක්සේරු කරන ක්‍රමවේදයකුත් තියෙනවා. මම ආර්ථික විද්‍යා විශේෂඥයෙක් හැටියට මට කියන්න පුළුවන් ඒක කරන හැටි. මම ඒ ගැන කතා කරන්නේ වෙලා මදි නිසා. මම වැදගත්ම දෙයක් දැන් කියන්න කැමතියි. රටේම විශාල මූල්‍ය වංචාව සිදු වෙන්නේ 2014. එදා සිදුවෙන ඒ වංචාව තමයි එන්ට්‍රස්ට් සිකියුරිටිස් PLC කියන සමාගම. ගරු කතානායකතුමනි ප්‍රාථමික ගනුදෙනු කරුවෙක් හැටියට කටයුතු කරන එන්ට්‍රස්ට් සමාගමේ ප්‍රධාන අධ්‍යක්ෂකවරු හැටියට ඉන්නේ එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ගෝලයක් වන ඉසිර දසනායක මහතා 66%ක කොටස් තියෙන එතුමාට ඊළඟට චානුක රත්වත්තේ මහතා 21%ක කොටස් තියෙන ඒ පුද්ගලයෝ දෙන්නට. එතකොට මේ ආයතන එන්ට්‍රස් සිකියුරිටිස් ආයතනය 2016 ජනවාරි මාසේ 3 වෙනිදා මූල්‍ය මණ්ඩලෙන් පවරා ගන්නවා. මොකද මේකේ විශාල වංචාවක් සිදු වෙනවා. මේ විශාල වංචාව සිදු වෙන්නේ 2013 2014 කාලේ. ඒ වංචාව එතන ඩීම් ලොස් එකක් නෙවෙයි. හදන ලොස් එකක් නෙවෙයි. රුපියල් බිලියන 12ක් එහෙම නැත්නම් කෝටි 1200ක් අතුරුදහන් වෙලා තියෙනවා. ඒ කෝටි 1200 කාගේද? මම කියන්නම් ඒ කෝටි 1200 මං ආන්නේ ජනතා විමුක්ති පෙරමුණෙන් ඔබ කම්කරුවන්ගේ සේවකයන්ගේ අර්ථ සාධක අරමුදලේ අයිතීන් ගැන කතා කරනවා විදුලි බල මණ්ඩලයේ සේවකින්ගේ ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එකයි පෙන්ෂන් ෆන්ඩ් එකෙන් රුපියල් බිලියන 2ක් එහෙම නැත්නම් කෝටි 250ක් ගහලා තියෙනවා කෙලින්ම එහි විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේ ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එකෙන් ගරු කතානායකතුමනි ඒ ගණදෙනු කරුවා එන්ට්‍රස් කියන සමාගම එදා නඩත්තු කරන්නේ මේ ආණ්ඩුව යටතේ ඊළඟට මම කියන්නේ මා බැංකුවේ විශ්‍රාමිකයන්ගේ අරමුදලෙන් රුපියල් කෝටි 250ක් කෙලියා ඒකෙන් විශ්‍රාම මා බැංකුවේ තියෙන මුදල්ම අරගෙන තියෙනවා ඊළඟට ගරු කතානායකතුමනි ඒ විතරක් නෙවෙයි මල්ටි පර්පස් කෝපරේටිව් සොසයිටි එහෙම නැත්නම් සමුපකාර සමිතිය විවිධ සමුපකාර සමිතියෙන් මිලියන 600ක් ඒකෙන් කෙලියා මෙන්න මේ එන්ට්‍රස් සමාගම අද වෙනතුරු මේක ගැන හරියට විධිමත් පරීක්ෂණයක් කරන්නේ නැහැ කෝප වාර්තාව නිකුත් කරලා නැහැ සුනිල් හඳුනැති මැතිතුමාට වගකීමක් තියෙනවා කෝප්පගේ සභාපතිවරයා හැටියට මේක විධිමත් පරීක්ෂණයක් කරලා මේක CID එකට දාලා ඉන් එහාට ජනාධිපති කොමිසමක් පත් කරන්න මං කියන්නම්. මහා බැංකුවේ ඔන් සයිට් වාර්තාව නිකුත් කරලා තියෙන වාර්තාවේ කියලා තියෙනවා මේක පිටස්තර ගනුදෙනු කරනවා මේකේ වරදක් තියෙනවා කියලා ප්‍රකාශ කරලා තියෙද්දි එදා මුදල් ඇමතිවරයා කිසි පියවර නිසි පියවරක් ගත්තේ නැහැ. ඒ බැංකුවේ අධිපතිවරයා නිසි
ගරු ඇමතිතුමා වේලාව අවසන් වීගෙන යනවා.
මම ඔබතුමාට කියන්නම් රුපියල් කෝටි 1200ක වංචාවකින් රුපියල් කෝටි ඒකෙන් රුපියල් කෝටි 560ක්ම කෙලින්ම රජයේ මුදල් රුපියල් කෝටි 560ක්. මම දැන් කියන්නම් ඒකේ සම්බන්ධය. එන්ට්‍රස් සමාගම රග්බි ක්ලබ් වලට උදව් කරා. නාමල් රාජපක්ෂ මහතා ඉන්නවා. කාල්ටන් රග්බි ටුවර්නමන්ට් එකට අනුග්‍රහය ලබා දුන්නා. එතකොට කාල්ටන් රග්බි ටුවර්නමන්ට් එකේ එක ක්‍රීඩා කණ්ඩායමක් අයිති වුණේ එන්ට්‍රස් සමාගමට. කොයි ක්‍රීඩා කණ්ඩායමද? එන්ට්‍රස් අයිති කරගෙන තියෙන වෙස්ටර්න් වොරියර්ස් කියන ක්‍රීඩා සමාගම. ක්‍රීඩා ක්ලබ් එක සමාජය ක්‍රීඩා සමාජය වෙස්ටර්න් වොරියර්ස් ක්‍රීඩා සමාජය. ඒ ක්‍රීඩා සමාජයේ අයිතිය වෙස්ටර්න් ස්පෝර්ට්ස් මැනේජ්මන්ට් කියන
ගෲප්
ඔෆ් කම්පනීස් වල. එතකොට
හොඳයි ගරු ඇමතිතුමා වේලාව අවසන්යි.
විනාඩියක් එක් විනාඩියක්. මේ රගර් ක්ලබ් එකේ කැප්ටන් කවුද? මේ රගර් ක්ලබ් එකේ කැප්ටන් යෝෂිත රාජපක්ෂ මහතා. එතකොට මේ යෝෂිත රාජපක්ෂ මහතාව වෙන්දේසියෙන් තමයි ඒගොල්ලෝ රගර් ගහන්න ගන්නෙ. කීයක්ද ගෙවන්නේ? රුපියල් මිලියන 11ක්. මේ රුපියල් මිලියන 11ක් එන්ට්‍රස්ට් එකෙන් ගෙවන්නේ කාගේ සල්ලි වලින්ද? ඒ රජේ වංචා කරපු සල්ලි වලින් නෙවෙයිද? එතකොට ඒ මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා නම් මෙතන තියෙන ලොකු ප්‍රශ්නයක්. එතකොට නිවාඩ් කබ්‍රාල් මේකේ බැංකුවේ අධිපතිවරයා නම් එයා සඳහා විධිමත් පරීක්ෂණයක් කරන එක අවශ්‍යයි. මම කියන්නේ
හොඳයි ගරු ඇමතිතුමා වේලාව අවසන්යි.
පරීක්ෂණය වගේම
අනිත්
සියලුම ඒ වංචාවල් වලටත් ඒ විදිහටම පරීක්ෂණයක් තියන්න කියලා
හොඳයි හොඳයි බොහොම ස්තුතියි ගරු ඇමතිතුමා. ගරු නිමල් සිරිපාල් සිල්ලා ඇමතිතුමා.
ගරු කතානායකතුමනි, මං ඉතාමත්ම සන්තෝෂ වෙනවා අද දින මේ මහා බැංකුවේ බැඳුම් කර නිකුත් කිරීම පිළිබඳ කෝප් වාර්තාව හා සම්බන්ධ විවාදයට සහභාගී වීම ලැබීම ගැන. මට මතකයි මම විපක්ෂ නායකවරයා වශයෙන් ඉන්න අවස්ථාවේදී තමයි අපි සියලු දෙනාම එකතු වෙලා මේ පිළිබඳ මහා බැංකුව වටලලා අපි විශාල උද්ඝෝෂණයක් අපි පටන් ගත්තා. ඒ උද්ඝෝෂණයේ ප්‍රතිඵල ඒ වෙලාවේ නොලැබුණත් මම ස්තුතිවන්ත වෙනවා කෝප් කමිටුවේ සාමාජිකයින්ට, සුනිල් හඳුන්නැති මැතිතුමා වගේම අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් නියෝජනය කරන, ඒ වගේම එක්සත් ජාතික පක්ෂයත් නියෝජනය කරන මන්ත්‍රීවරු සියලු දෙනාම බොහොම ශක්තිමත් ලෙස නැගී ඉඳලා පාර්ලිමේන්තුව තුළ තියෙන මුදල් පිළිබඳ තියෙන අයිතිය ක්‍රියාත්මක කරමින් මේ වාර්තාව විවිධ ප්‍රශ්න ගැටලු රාශියක් මැද මෙවැනි පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව අපි එතුමන්ලාට අපේ ස්තුතිය මුලින්ම පුද කරන්නට කැමතියි. ඒ වගේම විගණාධිපතිතුමත් මේ පිළිබඳව විශාල මෙහෙයක් කරා, විශාල සේවාවක් කරා මේ ප්‍රශ්නයේදී. ඒ මඟ පෙන්වීමත් ලැබුණා. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නය පැන නැගුණු අවස්ථාවේදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවලා මේ පිළිබඳව මේ කෝප් වාර්තාව අධ්‍යයනය කරලා මේ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය ඉදිරිපත් කිරීම සඳහා මාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරා. ඒ කමිටුවට ජෝන් සෙනවිරත්න ගරු ඇමතිතුමා, සරත් අමුණුගමගරු ඇමතිතුමා, ලක්ෂ්මණ යාපා අබේවර්ධන ඇමතිතුමා, අනුර ප්‍රියදර්ශන යාපා ඇමතිතුමා, ලසන්ත අලගිවන්න නියෝජ්‍ය ඇමතිතුමා, ඊලාන් පෙරා ඇමතිතුමා, හිටපු ඇමතිතුමා ෆයිස මුස්තාෆා ඇමතිතුමා, දායශ්‍රී ජයසේකර ඇමතිතුමා සහ කේසරලා ගුණසේකර නීතිතුමා කියන කණ්ඩායම අපි එකතු වෙලා මේ කෝප් වාර්තාව අපි අධ්‍යයනය කරා. අපි කෝප් වාර්තාවේ තියෙන සෑම කාරණයක් සමගම පූර්ණ වශයෙන් එකඟ වෙනවා. අපි ඒක අභියෝගයට ලක් කරන්නේ නැහැ. අපි කියනවා ඒ කෝප් වාර්තාවේ පෙන්වා දී ඇති ඒ කරුණු, ඒ ක්‍රියා පිළිබඳව අපි එකඟ වෙන අතර අපට තිබුණු කාර්යභාරය තමයි මේ කෝප් වාර්තාවේ සඳහන් වන කරුණු තුළින් අපි මේ සඳහා මේ දූෂණයට එකතු වුණා නම්, මේ වැරදි කරා නම්, මේ අය පිළිබඳව අපි විසින් ගත යුතු ක්‍රියාමාර්ගය මොකද්ද? හුදෙක්කය නීතිපතිවරයාට යැවීමෙන් පමණක් පුළුවන් ද අපට මේකේ යථාර්ථයක් ඉටු කරගන්නට? ඒ නිසා මේ පිළිබඳව අපි දීර්ඝ වශයෙන් කතා කරා. විශේෂයෙන්ම මේ කෝප් වාර්තාවේ ඉතාම පැහැදිලිව පෙරී තිබෙනවා මේ ගනුදෙනු තුළින් රටේ ආර්ථිකයට සුවිශේෂී බලපෑමක් ඇති වෙලා තිබෙනවා. ඒ වගේම EPF එකට බලපෑමක් ඇති වෙලා තියෙනවා. එහි මුදල් නාස්තියක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම ලංකා බැංකුවේ නිලධාරීන්ගේ ක්‍රියාකලාපයේ පිළිබඳ බලවත් සැකයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම මහා බැංකුවේ සමහර නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් හා ගන්නා ලද ක්‍රියාපිළිවෙත පිළිබඳව අපිට විශාල සැකයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ කෝප වාර්තාවට ගරු කරන අතර අපි මේ කෝප වාර්තාවෙන් තුලින් මතුවූ මේ කරුණු පිළිබඳව මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන ඒ කාරණා ඉටු කර ගැනීම සඳහා කුමක් කළ යුතුද කියන කාරණය පිළිබඳව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. එසේ සාකච්ඡා කළා අප විසින් ඉදිරිපත් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේදී අපි නිර්දේශ කීපයක්ම ඉදිරිපත් කරා. ඒක තමයි පාර්ලිමේන්තුව තුළ මෙම වාර්තාව පිළිබඳ ගන්නා ක්‍රියාමාර්ග කුමක් වුවද එයින් පරිබාහිරව ජනාධිපතිවරයාට ඇති බලතල අනුව මෙම සිද්ධිය පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකරුවෙකු මූල්‍ය ක්ෂේත්‍රය පිළිබඳ හසුම දැනුමක් ඇති විද්‍යතියෙකු හා විගණනය පිළිබඳ නිපුණතාවයක් ඇති වෘත්තිකයන් සමන්විත ජනාධිපති කොමිසමක් පත්කොට එහි නිර්දේශානුව කටයුතු කිරීම සුදුසුයි අපි යෝජනා කරමු. මේක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කමිටු කරපු පළවෙනි යෝජනාව. දෙවැනි යෝජනාව එකී කොමිසම මගින් මෙම බැඳුම් කර නිකුත් කිරීමේදී යම් අක්‍රමිකතාවයක් සිදු වී ද යන්නත් යම් නොසැලකිල්ලක් හෝ පැහැරහැරීමක් සිදු වී ද යන්නත් යම් යම් පුද්ගලයින්ට වාසි සැලසීම සඳහා මේ පිළිබඳව අනුගමනය කරන සාමාන්‍ය ක්‍රමවේදයන්ගෙන් මෙම අවස්ථාවේදී බැහැර වූයේ ද යන්නත් එසේ නම් ඒ සඳහා වගේ යුතු පුද්ගලයන් කවුද යන්නත් හෙළිකර කළ යුතුය. තුන, එසේම ලංකා බැංකුවේ නිලධාරීන් මෙම අවස්ථාවේදී හැසිරුණු ආකාරය සහ ඔවුන් පර්පෙචුවල් ට්‍රෙෂරි සමාගමට මුදල් ලබා දුන් ආකාරය ඉතා සැක සහිතයින් මෙම කොමිසම් මගින් මේ පිළිබඳව විමර්ශනයක් කිරීම අනිවාර්යෙන් කළ යුතු බව
ප්‍රමිතමත්තා විනාඩි 3ක් තියෙනවා ඔබතුමාට.
හොඳයි. මෙම පසුබිම් යටතේ ඉතා කෙටි කාලය තුළදී ඉතා අධික ලාභයක් ලබාගත් පර්පෙචුවල් ට්‍රෙෂරි සමාගමෙන් රජයට සිදු වූ අලාභය අය කර ගැනීමේ හැකියාවක් හා ක්‍රමවේදයක් ඇත්නම් එය සොයා බැලීමද ක්‍රියාත්මක කිරීමේදී කළ යුතු බව යෝජනා කරමු. ඉදිරියේදී මෙවැනි ක්‍රියාවන් සිදුවීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කරන ලෙස මෙම කොමිෂන් සභාවට බලය දෙන ලෙස යෝජනා කර සිටිමු. ඒ නිසා ගරු කථානායකතුමනි, අපි සාරාංශයක් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අපි රජයට එකතු වුණත් අපි මේකදී දැන් විවිධ චෝදනාව ආණ්ඩුව මේක වහන්න හදනවා කියලා අපි එහෙම දෙයක් නැහැ. අපි ඉතා පැහැදිලිව අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගින් මෙන්න මේ දෙන්නකො කතා කරන්න දෙන්නකො. ඒ නිසා ගරු කථානායකතුමනි, අපි ඉතා එදා හිටපු ඒ ස්ථාවරයේ පැහැදිලිව ඉඳිමින් අපි ජනාධිපතිතුමාට මේ කරුණ ඉදිරිපත් කරා. ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව අපට කියා සිටියා ඒ පිළිබඳව එතුමා මේ නිර්දේශ අනුව එතුමා විශේෂ කොමිෂන් සභාවක් පත් කරනවා. මාස 3ක් ඇතුළතදී මේ පිළිබඳව පරීක්ෂා කළ වාර්තා කරන එක හමස් පෙට්ටියට දාන්න නෙවෙයි, ඩී ෆ්‍රීසරකට දාන්න නෙවෙයි. ඒ සඳහා අවශ්‍ය පියවර එතුමා ගන්නා බව ප්‍රකාශ කරා. ඒ නිසා අපිට සතුටුයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉතාම ඕනෑකමින් මේ සිද්ධිය පිළිබඳව එතුමා පාර්ලිමේන්තුවට ගරු කරමින් කෝප් වාර්තාවට ගරු කරමින් මේ පියවර ගැනීම පිළිබඳව අපේ ස්තුතිය එතුමාට පළ කරමින් අපි ඒ විශේෂයෙන්ම ජනාධිපති කොමිසන් සභාවක් තුළින් නීතිපතිවරයාටත් වඩා පුළුල් ලෙස මෙය ප්‍රසිද්ධිය විමර්ශනය කර සාක්ෂි කැඳවලා ඒ ආකාරයෙන් වාර්තාවක් සකස් කරාම විශාල වශයෙන් පාරදෘශ්‍ය භාවයකින් යුතුව මේ පරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා ජනාධිපතිතුමාට ඒ පිළිබඳව ස්තුති කරමින් මගේ කතාව අවසන් කර බොහොම ස්තුතියි.
එතුමා සුනිල් අන්දේතුමා,
කථානායකතුමනි, මේ විවාදිතා වැදගත් ඉතිහාසයට එකතු වෙන විවාදයක් නිසා මම ඔබතුමාගෙන් ඉල්ලා හිටනවා ඒ ඔබතුමා ජනාධිපතිතුමාට ඉදිරිපත් කරපු ඔබතුමාගේ කමිටු වාර්තාව සභාගත කරනවා නම් හොඳයි කියලා. හැන්සාඩ් වාර්තාවට ඇතුළු වෙන්න.
වාක්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
හැන්සාඩ් වාර්තාවක් කරන්න
දැන් හැන්සාඩ් වාර්තාවට ජනතා සභාගත කරන දෙයි කියන අභ්‍යන්තර කරන කාරණා පිළිබඳ වාර්තා ඉදිරිපත් කරන්න නැහනේ. නමුත් මම මේ වාර්තාවේ සාරාංශය මම ඉදිරිපත් කරා. ඔව්.
හොඳයි ගමු නිමල් සිරිපාල් සිල් ලමැතුමා.
රන්නේ නැහැ. ඔබතුමාගේ වාර්තාව අපි එකඟ වෙනවා. අපි ඒකට සපෝට් කරනවා. නමුත් ඒ කාර්තාව ක්‍රියාත්මක කිරීමේදී කළ යුතු ආකාරය අපි පෙන්වලා දීලා තියෙනවා.
හොඳයි බොහොම ස්තුතියි. හරි. ගරු විමල් වීරවංශ මැතිතුම.
කතානායකතුමනි, පළමුවෙන්ම ඔබතුමන්ට ස්තුතිවන්ත වෙනවා. මේ ගරු සභාව අමතලා කරුණු කීපයක් මේ විවාදයට එකතු කරන්න අවස්ථාව ලබාදීම පිළිබඳව. අපි මේ අද කතා කරමින් ඉන්නේ මේ රටේ ඉතිහාසයේ පාලකයන් සම්බන්ධ වෙලා අග්‍රාමාත්‍ය තනතුර දරන පුද්ගලයා නිලවශයෙන්ම සහයදීලා මෙහේවල බලයට පත්වෙලා දින 34ක් යනකොට රටේ ආර්ථිකයේ තියෙන ප්‍රධානතම වැදගත් මර්මස්ථානයේ වෙච්ච මහා බැංකුව මහා දවල් අමු අමුවේ හොරා කාපු කාරණේ පිළිබඳවයි මේ කතා කරන්නේ. ගරු කතානායකතුමනි, මීට කලින් මේ රටේ ඉතිහාසයේ අග්‍රාමාත්‍ය තනතුරු දරපු අයට වෙන වෙන චෝදනා එල්ලවිය හැකිව තිබුණා. ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මහා බැංකුවට අත තියපු, මේ රටේ ආර්ථිකයේ මර්මස්ථානයට අත තියපු මහා දවල් එක මංකොල්ල කාපු හොර රැලක් පිළිබඳව කතා කරන්න අද අපට සිද්ධ වෙලා තියෙන්නේ. මේ කතා කරන වෙලාවේ මම ඉන්නේ රිමාන්ඩ් බන්ධනාගාර ගතව. ගරු කතානායකතුමනි, කරුණාකරලා මහත්තුරුනි මට කතා කරන්න අවස්ථාව දෙන්න. ගරු කතානායකතුමනි,
කතා කරන්න අවශ්‍ය. ඕඩර් ප්ලීස්.
අර ඉන්න ආසු මාරසිංහ වත්තඩැංගුවට ගන්නෙ නැති තමුන්නාසලගේ සුපිරි පොලිසිය ලසන්ත අලගියවන්න වාහන පාවිච්චි කරද්දී අත්තඩංගුවට ගන්නෙ නැති තමුන්නාසලගේ මුල්‍ය අපරාධ කොට්ටාසය.
ඕඩර් ප්ලීස්.
තමුන්නාසල අපිව දඩයම් කරන්න හදනවා. ගරු කතානායකතුමනි,
ඕඩර් ප්ලීස්.
මේ
ඕඩර් ප්ලීස්.
කිරියල්ල ඇමතිතුමා මෙතන ඉන්නවා.
ඕඩර් ප්ලීස්.
එතුමාගේ ආධාරකරුවන් 100කට අද වාහන දීලා තියෙනවා මුළු මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව දන්නවා. තමුන්නාසල නැහැ කියලා ඔළුව වැඩුවට
කතා කරන්න අවස්ථාව දෙන්න.
අත තියන්නේ නැහැ. ඒ මුල්්‍ය අපරාධ කොට්ටාසයට පේන්න නෑ. තමුන්නාසලගේ මේ පාදට දේශපාලන ගමනට අභියෝග කරන මිනිස්සු විතරක් පන්න පලිගන්න වෛරක්කාර ගමනකද තමුන්නාසල යනවා. මහත්තුරුනි, තමුන්නාසල හිතනවනම් ඔය දඩයමට බය යටත් වෙන මිනිස්සු මේ පැත්තේ ඉන්නවයි කියලා. ඒක බොහොම වරදවා තේරුම් ගැනීමක්. ගරු කතානායකතුමනි, මේගොල්ලෝ කොහොමද මහා බැංකුව මහදවල් හොරා කෑවේ? සිංගප්පූරු රටවැසි භාවයේ තියෙන අර්ජුන මහේන්ද්‍රන් කියන අගමැතිගේ ප්‍රධාන යාළු මිත්‍රයව ගෙනල්ලා මහා බැංකුවේ අධිපති කළා. දිවුරුම දුන්නේ නැහැ. ගෙනාවෙම මේ මංකොල්ල කෑම සඳහා. ඔහුට පුරවැසි භාවයේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දිය යුතු දිවුරුම දුන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි, ඔහුගේ බෑන දුව බැඳපු මිනිහා අර්ජුන ඇලෝසියස් තායුතු ලෙස වාසි ලැබෙන විදියට මේ බැඳුම් කර ගනුදෙනු වල පොලි අනුපාතය වෙනස් කළා. අද මේ රටේ මහා සාමාන්‍ය බැංකු සියල්ලම පෙළඹිලා තියෙනවා 13%-14%. මහා බැංකුවට බැඳුම් කර වෙනුවෙන් තමන් තතුව තියෙන මුදල් දෙන්න, එමගින් වැඩි ලාභයක් ලබන්න සාමාන්‍ය ජනයාට ණයක් ඉල්ලුවොත් අද ලැබෙන්නේ ඊට වඩා වැඩි පොලියට. ගරු කතානායකතුමනි, මේ තමයි මේ රටේ ඉතිහාසයේ වෙච්ච ලොකුම මංකොල්ලේ. මේ තමයි මේ රටේ ඉතිහාසයේ වෙච්ච අග්‍රාමාත්‍යවරයෙකු හවුල් වුණායයි කියලා චෝදනා ලැබලා තියෙන ලොකුම මංකොල්ලේ. ඒ නිසා ගරු කතානායකතුමනි, අද මේ විවාදයක් විතරක් විය යුතු නැහැ. නීතියේ මහා සර්වසාධාරණත්වය ගැන කතා කරපු ආණ්ඩුව පාලකයෝ ජනවාරි 8ට කලින් මේ රටේ මහජනය තුල ඇති කරපු වර්ණ ගන්වපු බෝධනේ කහුල් වුණාය කටයුත්තට මේ සමහරු අද විරුද්ධ පක්ෂේ ඉන්න අයත් ඒ පාපකර්මයට හවුල් වුණා. මේ ජනවාරි 8 මේගොල්ලෝ කියපු බොරු ටිකට වර්ණ ගන්වන්න හැඩ ගන්වන්න දායක වුණා. දායක වෙලා ආපු අද මේ රට මහදවල් මංකොල්ල කාගෙන යනවා ගරු කතානායකතුමනි. ඒ විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි, මෙතුමන්ලා මහ බැංකුවට විතරක් නෙවෙයි, මේ රටේ සාමාන්‍ය හාල් පරිභෝජනය කරන ධනය අද හාල් වලට ගෙවනවා රුපියල් 100කට ආසන්න මිලක්. වීටික විකුණුවා සත්ව ආහාර වලට. වී හරිසන් වීටික විකුණුවා සත්ආහාර වලට. අන්තිමට උනේ මේ රටේ හාල් මිල ඉහළ ගියා. අද වී ජාවාරමේ නියත වෙනවා. මේ වී මාෆියාවයි අදාළ අමාත්‍යවරයයි වීටික සත්වආහාර වලට විකුණලා වෙළඳ පොළට එනල්ලා මේ රටේ වී හාල් පරිභෝජනය කරන ජනයාට අද මහදවල්
පහරපිට පහරෙල්ල කරා. ගරු කතානායකතුමනි දැන් කියනවා උඹලා ක්‍රෝටන් කාපල්ලා. දැන් කියනවා උඹලා කොස්කොල කාපල්ලා. දැන් කියලා උඹනවා තේකොලත් කන්න පුළුවන් ඒකත් කාපල්ලා. මේක තමයි ගරු කතානායකතුමනි මට කියන්න වෙන්නේ තමුන්නාසල මහත්තුනි. අප මේ රටේ ජනයාට ක්‍රෝටන් කොල කවන්න කතා කරන තමුන්නාසල. කොස්කොල කවන්න කතා කරන තමුන්නාසල. වීටික සත්ව ආහාරවලට විකුණලා මේ රටේ පාරිභෝගික ජනතාව මත සිංහල දෙමළ මුස්ලිම් සියලු බඩගිනි දරන මිනිසු මත අයුක්ති සහගත මිලකට හාල් මිලදී ගන්න සලස්වපු තමුන්නාන්සල කන්න ඕනේ වෙන මොන කොලවත් නෙවෙයි තනකොල. ඒ විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි අද මේ රටේ නීතියේ සාධාරණත්වය ගැන කතා කරන්න දෙයක් නැහැ. නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්නවා. නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්නවා. නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්නවා. බිම්බා තිලකරත්න. බිම්බා. බිම්බා තිලකරත්න. බිම්බා බිම්බා තිලකරත්න.
මෙතන නැති නිලධාරීන්ට චෝදනා කරලා එපා කරු මන්ත්‍රීතුමාට සාධාරණ නැහැ.
නාරු කතානායකතුමනි නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්නවා බිම්බා තිලකරත්න කියන නිලධාරිනිය.
අර කොනේ ඉන්නේ.
ඇය ඉන්නේ අරලිය ගහ මන්දිරයේ ඇතුළට වෙලා. බිම්බා තිලකරත්න නිල.
මොකද පොයින්ට් එක වඩ?
ගරු කතානායකතුමනි මට දැනගන්න කාරණයක් ආසයි ජේෂ්ඨ
මන්ත්‍රීතුමනි ඔය ක්‍රෝටන් කොල නෙවෙයි ක්‍රෝටන් කොල නෙවෙයි මෙයා කන්නේ තේ කොලත් නෙවෙයි මෙයා කන්නේ අසූචි ගරු කතානායකතුමනි මම ඔබතුමාට කියන්න කැමති නීතිපති දෙපාර්තමේන්තුවේ බිම්බා තිලකරත්න කියන නිලධාරිනිය අරලිය ගහ මන්දිරයට වෙලා මේ රටේ මහේස්ත්‍රාත්වරුන්ට වරියන්ට නඩුකාරවරුන්ට නියෝග දෙනවා ඒකාබද්ධ විපක්ෂයේ පුද්ගලයෝ දඩයම් කරන හැටි පිළිබඳව ඔවුන්ට උසස්
ගැනීමට නිලධාරීන්ට චෝදනා කරන්න එපා ඒක ඉල්ලාස් කරගන්නේ
බිම්බා තිලකරත්න ඉන්න නොටින් දේජි ඩිපාර්ට්මන්ට් ගරු කතානායකතුමනි බිම්බා තිලකරත්නලා තමුන්නාන්සලට දෙන උදව් වල හැටියට ඉතින් ඔහොම ආරක්ෂා කරාට මම පුදුම වෙන්නේ නැහැ. අද මොකද්ද මේගොල්ලෝගේ
සර් අනබල් සුබංජනන් අනබල් සුබංජනන්
I rise to a point of order honorable members should not name others who are not members of this house.
I mentioned that yeah.
මට කියන්න තියෙන්නේ ගරු
කතානායකතුමනි
මම දන්නේ මෙතුමා බිම්බව ඉම්බද නැද්ද කියලා මට තේරෙන්නේ නැහැ. මං එක දෙයක් කියන්න කැමති. ගරු කතානායකතුමනි මේ නිලධාරිනියන් යොදාගෙන අද අධිකරණයට ඍජුවම බලපෑම් කරනවා. විනිසුරු වරුන්ගේ උසස් වීම සඳහා තියෙන උවමනාව දඩමීමා කරගෙන අයුක්ති සහගත ආකාරයේ තීරණ දෙන්න බලපෑම් කරනවා.
තව විනාඩි දෙකක් තියෙනවා ගරු
මන්ත්‍රී. ලෑස්ති වෙන්න වෙන මොකටවත් නෙවෙයි. ගරු කතානායකතුමනි රට බේරගත්තු නායකයගේ ප්‍රජාහිතිය අහෝසි කරලා ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ රසක් දඩයම් කරලා හිරගෙවල් ඇතුළට යවලා මේ තමන්ට මේ දේශපාලන භූමියේ තනි අයිතිය ලියාගෙන මේ රට බටහිර යටත් විජිත කොලනියක් විතරක් නෙවෙයි අරහෙන් චීන කොලනිය අරහෙන් ඉන්දියන් කොලනිය මේ රට සම්පූර්ණ ඒ පරදේශක්කාර බලවේගවල තිප්පොළක් බවට පත් කරන්න යන්නේ. ඒකට ඕන දැන් අගමැතිතුමා ඊළ 2020 ජනාධිපතිවරණයට ලෑස්ති වෙනවා. අර්ජුන ඇලෝසිය සොරා කාපු සල්ලි වලින් මාධ්‍ය ආයතන ගන්නවා. සියත රූපවාහිනී නාලිකාව ගන්නවා. බැඳුම් කර හොරකම් මිලදී ගන්නවා. මේ ඔක්කොම මිලදී අරගෙන පත්තර ආයතන මිලදී ගන්නවා. බැඳුම් කර හොරා අගමැතිගේ ප්‍රතිරූපය හදන්න ඒ හොරා කාපු සල්ලි වලින් අද මාධ්‍ය ආයතන මිලදී ගන්නවා. ගරු කතානායකතුමනි අපට මොන අවලාද ගැහුවත් අපට මොන තර්ජන කරත් හිරගෙවල් එකක නෙවෙයි සීයක දැම්මත් මේ දේශද්‍රෝහි ආණ්ඩුව එළවනතුරු අපේ සටන අපි අතාරින්නේ නැහැ. ඒ සටන වෙනුවෙන් ජීවිතේ උනත් දෙන්න අපි සූදානම්. ගරු කතානායකතුමනි යක්කුන්ට බය නම් සෝහනේ ගෙවල් ලගන්නේ නැහැ. මේ මොන
එතුමා
87 89
ගරු නලින් බණ්ඩාර ජයමාමැතිතුමා නලින් බණ්ඩාර ජයමාමැතිතුමා
උන්ට වෙලාව
මේ 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 ඔබතුමාට මේ වගේ වැදගත් විවාදයක මට කතා කරන්න ලැබීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. ඉටුකොට පවුලට යුතුකම් ලැබුවත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් නුඹයි රහේ පුතා උතුම්. මේ මහින්ද හාමුදුරුවන්ගේ කවිය තමන්ගේ පවුල ඇයට සලකලා තමන්ගේ අක්කට වාහන දීලා තමන්ගේ නංගිට වාහන දීලා සර්වීරවංශගේ නංගිට වාහන දීලා තමන්ගේ පවුලයට වාහන 14ක් දීලා අර කඩේ ගිය ඉත්තාපානේ හාමුදුරුවන්ට
ගරු මන්දිර මල්ලා
ඉවන් දකින්න වාහන 4ක් දීලා වාහන 90ක් අවභාවිත කරපු අර මාවර මණ්ඩිය කඩ මණ්ඩියේ කොමියුනිකේෂන් එකක් දාගෙන තමන්ගේ ජීවිතේ බොහොම ආවාවේ ආරම්භ කරපු සීගිරි යන්න රුපියල් 10ක් තිබුණ නැති අද කඩවල බුද්ධ දාස මහත්තයා කියන විදිහට මාරවයි මංගල මාවතේ දවන්ත මන්දිරයක් හදාගෙන ඉන්න කෝටි ගාණක් හම්බ කරපු විදිය ගැන කතා කරන්නේ නැතුව ලක්ෂ කෝටි 9ක් රට වංචා කරලා බන්ධනාගත වුණාම අද තව දවස් 14කට රිමාන්ඩ් වුණාම ඒව ගැන කතා කරන්නේ නැතුව ඒවට උත්තර බදලා නිවැරදිකරුවෙක් වෙන්නේ නැතුව රට පුරා මහින්ද හාමුදුරුවන්ගේ කවියක් දාලා කෝටි ගණන් වියදම් කරලා පෝස්ටර් ගාලා මේ ජාතික වීරයෙක් වෙන්න හදන එක ගැන මං හිතන්නේ අපි සියලු දෙනාටම ඇති වෙන්නේ විශාල ජුබුක්තාවක්. අද
පක්ෂයේ මන්ත්‍රීතුමා ලෝඩර් ප්ලීස්.
ඒගොල්ලෝ එක්සත් ජාතික පක්ෂයට ඇඟිල්ල දික් කරන්නේ මොකද? මේ බැඳුම් කර ගනුදෙනුව සම්බන්ධයෙන්
ඕඩර් ප්ලීස්.
ආණ්ඩුවක් විදියට කරන්න.
ඕඩර් ප්ලීස්.
සියලු දේවල් කරලා දෙන්න.
ඕඩර් ප්ලීස්.
අව කරන්න. බෝඩ.
මොකද පොයින්ට් ඕඩර්?
එතමනේ අපිට සැකයක් තියෙනවා මේ ගරු මන්ත්‍රීතුමා මත්පැන් පානය කරන්න.
දැලින් නෝ පොයින්ට් ඕඩර් ප්ලීස් සිට් ඩවුන්. මම ගරු ඒක විද්දෝ කරන්න.
ගරු
පාර්ලිමේන්තුව අපහාසයක් කරන්න එපා. ගරු විපක්ෂයේ මන්ත්‍රීතුමාට කියන මේ දෙපක්ෂෙටම කතා කිරීමේ අයිතිය තියෙනවා. මම විපක්ෂෙට කතා කිරීමේ අයිතිය දුන්නා. ආණ්ඩුවට කතා කිරීමේ අයිතිය ලබා දෙන්න. මේක මුළු ලංකාවේ ජනතාව බලා ඉන්නවා. විපක්ෂයේ යුතුකම ඉෂ්ට කරන්න. He had the right to speak.
ඒගනකෝ හොරුනි.
ආරගෙන උඩ කතා කිරීමේ අයිතිය දීලා මම දෙපැත්තටම අයිතිය ලබා දෙනවා. මම දැන් දැන් තුන් හතර දෙනෙක් මෙතන මාන විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතා දිගටම මේකට බාධා කරන මට කනගාටු යම් කිසි පියවරක් ගන්න වෙනවා. මොකද්ද?
බොම බොම
ඉගෙන right to speak.
ඔමෙස්තුද?
Right to speak.
මං හිතන්නේ.
ඔව් ඔබට
වාඩි. ඩයකොඩි මන්ත්‍රීතුමාගේ
වාඩි වෙන්න.
ඩයකොඩි මන්ත්‍රීතුමාගේ ඉස්සල්ලාම පරීක්ෂා කරන්න ගිහිල්ලා අපි මත්පැන් පානය කළාද එහෙම නැත්නම් මේ මිනිස්සු
වාඩි වෙන්න.
වෙනම
චරිතඝාතන කරන්න එපා.
මනවනහරි
චරිතඝාතන කරන්න එපා. මම මුලදීම කතා කළා ජය මා මන්ත්‍රීතුමා.
විමල් නීරස මහත්තයා ව්‍යාග්‍රා පොලොස් දන්නේ ජයකොඩි උන්නාට. ඒ නිසා මේ වගේ ආදෙන්ගේ ඉස්සල්ලාම ජාතකේ පරීක්ෂා කරන්න කියලා මම කියනවා. විශේෂයෙන්ම මේ බඳුන් කර ගනුදෙනුව සම්බන්ධව මේ වර්තමාන යහපාලන රජය තව කරන්න තියෙන දෙකයි. පේන කියලා නෑ, තව පේන බලලා නෑ. සුමනදාස රාජපක්ෂ මහත්තයා ළඟට තාම ගිහිල්ලා නෑ. ඒ නිසා මේ නීතිය යටතේ තියෙන සියලුම විධිවිධාන වලට යටත්ව පරීක්ෂණ කරලා තියෙනවා මේ බඳුන් කර සම්බන්ධව. එහෙනම් මයි බය වෙන්නේ? ඒක පරීක්ෂණ වලට ඉස්සරහට යන්න උදව් කරන්න අපි කවුරුත් මේව නවත්තලා නෑ. ඒවට උදව් කරන්න. ඒක පැත්තකට තියලා තමන්ගේ හොරා කරපුවා වහගන්න. බන්ධනාගාරේ ගියේවා වහගන්න. තමන්ගේ පවුල උන්ට සලකපුවා වහගන්න. මෙතන ඇවිල්ලා වීරය වෙන්න හදුවට ජනතාව ඉදිරියේ ඔයාලට වීරය වෙන්න බෑ. හොඳට මතක තියාගන්න. මේ ඒකාබද්ධ වල සේරම මහුරු කියලා කියන්නේ නෑ. හැබැයි කම්බෝරු ඉන්නව මෙතන. මේ ඒකාබද්ධ හොරු වල
අන්තිමටම අමුතුම කතා කරගෙන යන්න.
තමන්ගේ
චෝදනා ගන්න නැතුව කතා කරන්න
කියලා කියන්න පුළුවන්.
ඔබතුමායි කතා කරගෙන යන්න. මන්ත්‍රීවරුන්ට චෝදනා කරන්න නැති ඔබතුමා කතාව වැදගත් විදිහට කරගෙන යන්න.
ඒ වගේම කියනවා දැන් පෞගිය කාලේ අජිත් නිවාඩ් කබ්‍රාල් එක්ක සෙන් කිඩ්ස් ගිහිල්ලා අපිට මතකයි ඩාන්ස් කරපුවා. කට්ටි අර කෝච්චි ඩාන්ස් දැම්මා.
අපේ නාවල් මන්ත්‍රීතුමාලා කට්ටිය කියලා කෝචිදාස් දැම්මා. ඒව කරලා අජිත් නිවාඩ් කබ්‍රාල් කෝටි ගානක් ප්‍රකෝටි ගානක් මේ රටේ සල්ලි හොරකම් කරපුවාට විරුද්ධව ඔබතුමාලා කරපු පරීක්ෂණය මොකද්ද? ග්‍රීක් බඳුන් කර තියලා කෝටි ගානක් අර යුරෝපා කරේ කඩාවැත්ති රටේ ගිහිල්ලා සල්ලි දාලා නාස්ති කරපු සල්ලි වලට විරුද්ධව ඔබතුමාලා ගත්ත ක්‍රියාමාර්ග මොනවද? ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කෝටි 46,000ක් නැති කරපු නිසාන්ත වික්‍රමසිංහ මස්සිනාකරණයට මොනවද ගත්ත ක්‍රියාමාර්ග? අපි අපේ කෝප් කමිටුවේ සභාපතිතුමාට ස්තුතිවන්ත
වෙනවා. ඔබතුමා නම් කඳන් කරලා නැතුව කතා කරන්න.
හයිඩ්‍රොලික් මහත්තයාට ස්තුතිවන්ත වෙනවා. අපේ එක්සත් ජාතික පක්ෂයේ යහපාලන ආණ්ඩුව යටතේ පරීක්ෂණ ඉස්සල්ලාම කරපු කෙනා අපි ස්තුතිවන්ත වෙනවා. හුඳිලි සුනිල් සඳුරත් මහත්තයාට. ඒ වගේම අපි කියනවා ග්‍රීක් බඳුන් කර ඇතුළු පහුගිය කාලේ රාජපක්ෂ යුගයේ හංගපු 40ක් තියෙනවා. 40ක් තියෙනවා කෝප් වාර්තා. හඳුන්නැති මහත්තයා කාලේ, දිව්ගුණසේකර මහත්තයා කාලේ, විජයසහස් රාජපක්ෂ මහත්තයා කාලේ ඊළඟට පටන් ගන්න ඒවා. ඊළඟට පටන් ගන්න ඒවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ ආපාලන ආණ්ඩුව තමන්ට විරුද්ධව අල්ලපු චෝදනාව ඉස්සෙල්ලාම පරීක්ෂණයට පත් කරලා ඒකෙන් තමයි පටන් ගත්තේ කියන කාරණේ අපි මතක් කරනවා. ඒක තමයි මේ ආණ්ඩුවේ ජයග්‍රහණය. ඒ දවස්වල රාජපක්ෂ මහත්තයා තමයි මුදල් ඇමති, රාජපක්ෂ මහත්තයා තමයි අගමැති ජනාධිපති. සියලු ඇමතිකම් කරුවේ ඒ කාලේ රාජපක්ෂ මහත්තයා. ඒ කාලේ දැන් මේ කෑගහන සමහර නැට්ට ගහගෙන හිටියේ අස්සේ, කකුල් දෙක අස්සේ ගහගෙන හිටියේ නැට්ට. කොන්දක් තිබුණේ නැහැ, කොන්දක් තිබුණේ නැහැ. අර ඉන්නේ අර නිවාස අධිකාරිය කාපු හොරු ටික. තමන්ගේ ඇමතිතුමායි අර මහදන මුත්තයි ගෝලරොත්ත වගේ මහා හොරයි පොඩි හොරුයි ටික තමයි මෙතන කෑගහන්නේ. ටික
තමයි කතා කරන්නේ. අවසාන නැහැ.
අද සජිත් ප්‍රේමදාස ගෙවල් හදනවා. හිටපු ඇමති නිවාස ඇමති ඔය ඉන්න ගෙවල් හදුවේ කාටද? ගෙවල් ටික දුන්නේ තමන් එන ඕන
විද්දෝ. ඒක වැරදිේම කතා කර ගරු මන්ත්‍රීතුමා.
මෙයාගේ ගෙවල්
ගරු මන්ත්‍රීතුමා විමලයා කියන එක මෙතන කතා ගරු මන්ත්‍රීවරේ.
ඒක
අයින් කර ගන්නවා.
එහෙම
කතා කරන්න බෑ. ඔබතුමා කතා කරන්න ගරුත්ව ඇතිව
රුපියල් 105ට ආයෙ දුන්නා. ඒ නිසා මේ රටේ ජනතාවගේ සල්ලි හොරගම් කරලා මාලේ මංගල මහතේ කෝටි ගණන් ගෙවල් හදලා ලැජ්ජ නැතු වෙනවා මෙතන. අපේ එක්සත් ජාතික පක්ෂයට ඇඟිල්ල දික් කරන්න කරන්න දින හොරගම්.
මම ඒ කරුණ ගැන
තමයි ඔය ආද දවස් 14ට ආයෙ රිමන්ඩ් එකට
ගියේ.
මේවා
ඔඩර් ප්ලීස්. ඔඩර් ප්ලීස්.
විපාද නරත් දෙක
තියෙනවා. නාතන් කර මන්ත්‍රීතුමා නාතන්ද.
නාතන්ද. ගරු අධිකාරිය.
ඔඩර් ප්ලීස්.
ගරු අධිකාරිය.
ජයමා මන්ත්‍රීතුමා නාතන්ද.
මෙතන ඇවිල්ලා
ඔඩර් නාතන්ද. අර ඔබතුමා කතා කරනකොට ගරු මන්ත්‍රීතුමා අපි ගරු මන්ත්‍රීතුමා මේ සභාවේ සෑම කෙනෙක්ම ගරු මන්ත්‍රීවරයෙක් කියලා කියපු එක බබ අයින් කර ගන්න ඕනේ. ඒක කිසිම දෙයකට දෙන්න බෑ. මේ සෑම කෙරෙම ගරු මන්ත්‍රීවරු මේ ගරුත්වය ඇතිව කතා කරන්න, තමුන්ගේ අදහස ප්‍රකාශ කරන්න හරි වාඩි වෙන්න. මොකද ගරු විමල්
වීරවංශ
ගරු කතානායකතුමනි, මේ මන්ත්‍රීතුමා අද දින 14කට හිරේ යැව්වේ කියන වචනේ පාවිච්චි කළා. ඒ ඒක ගැලපුණාට මට ගැලපෙන්නේ
නැහැ. ගරු මේක මම
කරුණා කළා. ඒක ඉවත්
කරුණා කරේ වාර්ත. හරි ඉඳ ගන්න මං එන්න. මේ සභාවේ ගරුත්වය ඇතුලේ කතා කරන්න. හොඳයි.
ඔබතුමාගේ බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. හරි ගරු.
හරි.
ගරු
I will take action.
ගරු ජාත්‍යාලයෙන් ගොඩවැදුණු මේ රටේ ඉන්න එකම ජාතික වීරයා ගරු විමල් වීරවංස මැතිතුමනි. අත්තරම කියනවනම් මේ
මිනිත්තු 5
කියන්න ඕන. ගරු
අදිනේ
එක්සත් ජාතික පක්ෂයේ කවදාවත්
අවසන් කරන්න.
මෛත්‍රීපාල ජනාධිපතිතුමා
ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා හයි වාඩි වෙන්න ආවර්ත වෙනි ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා ඕඩර් ප්ලීස් මන්ත්‍රීවරු වාඩි වෙන්න ඩග්ලස් දේවානන්ද මැතිතුමාට කතා කිරීමේ අවස්ථාව දෙන්න ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා you go ahead
சபாநாயகர் அவர்களே, கடந்த 28/10/2016 அன்று நாடாளுமன்றத்தில் சமர்ப்பிக்கப்பட்ட அரசாங்க பொறுப்பு முயற்சிகள் தொடர்பான நாடாளுமன்ற குழு அறிக்கை தொடர்பில் நடைபெறுகின்ற இன்றைய தின விவாதத்தில் கலந்து கொண்டு எனது கருத்துக்களை இந்த சபையில் முன்வைப்பதற்கு சந்தர்ப்பம் வழங்கியமையிட்டு எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். ஒவ்வொரு காலகட்டங்களிலும் பல்துறைகள் சார்ந்த பிரச்சனைகள் வெவ்வேறு உருவகங்களில் அல்லது ஒரே வடிவத்தில் எழுந்து நிற்பதால் நமது நாட்டில் பல காலந்தொட்டு புரியோடி போயிருக்கக்கூடிய மிக முக்கியமான பிரச்சனைகளை தீர்ப்பதில் நாம் தவறி வருகின்றோம். இந்த வழிமுறையானது ஆண்டாண்டு காலமாக தொடர்ந்து வருகிறது. ஒரு ஆட்சி அமையப்பெற்று 6 மாதங்களில் அல்லது ஆக கூடினால் 1 வருட காலத்திற்குள் எமது முக்கிய பிரச்சனைகளை தீர்த்து கொள்ள நாம் முன்வர வேண்டும் என்ற நிலைப்பாட்டில் இருப்பவன் நான். இல்லாது போனால் ஆரிய கஞ்சி பழங்கஞ்சி என்பது போல் வெவ்வேறு பிரச்சனைகள் பல உருவாகி எமது முக்கிய பிரச்சனைகள் அடிபட்டு போகும் நிலையே ஏற்படும் என்பதே யதார்த்தமாகும். அந்த வகையில் இந்த நிலைப்பாட்டை எமது தமிழ் தலைமைகள் தொடர்ந்து கோட்டை விட்டு வருவதனால் எமது மக்களின் அரசியல் உரிமை பிரச்சினைக்கான தீர்வு உட்பட பல்வேறு பிரச்சனைகள் காலம் தாழ்த்தப்பட்டு கொண்டே வருகின்றன. மேற்படி கோப் குழு அறிக்கை தொடர்பில் ஏற்கனவே நாடாளுமன்றத்தில் பல்வேறு வாத பிரதிவாதங்கள் இடம்பெற்றுள்ளன. அவை அநேகமாக பலர்த்த சர்ச்சைகளை ஏற்படுத்தியிருந்தன. அதேபோன்று இந்த விவகாரம் நமது மக்களிடையேயும் பல்வேறு வகையிலான கருத்துருவாங்கங்களுக்கு வழிவகுத்து விட்டுள்ளமையும் இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். கோப் குழு அறிக்கையில் சுமார் 22 அரசு நிறுவனங்கள் தொடர்பிலான விடயங்கள் அடங்குவதாக தெரிய வருகிறது. ஆனால் இவ்வனைத்து நிறுவனங்களையும் மீறி மத்திய வங்கி பிணைமுறி தொடர்பான விவகாரமே மிகுந்த சர்ச்சையினை தோற்றுவித்துள்ளதாக அல்லது தோற்றுவிக்கப்பட்டுள்ளதாக பகிரங்கப்படுத்தப்பட்டுள்ளமை குறிப்பிடத்தக்கது. இந்த நிலையில் மேற்படி மத்திய வங்கியின் பிணைமுறிப்பு விநியோக தொடர்பான மோசடி தொடர்பில் விசாரணை மேற்கொள்வதற்கு ஜனாதிபதி ஆணைக்குழு ஒன்றை நியமிக்க தீர்மானித்துள்ளதாக ஊடகங்களில் செய்தி வெளியாகியுள்ளது. இதுவும் ஒரு வரவேற்கத்தக்க ஏற்பாடாக இருப்பினும் இவ்வாறான ஏற்பாடுகள் ஏற்கனவே மேற்கொள்ளப்பட்டால் வேண்டும் என்ற நிலைப்பாடே மக்கள் மத்தியில் நிலவுவதையும் நாம் அவதானத்தில் கொள்ள வேண்டியுள்ளது. அதே நேரம் மேற்படி பிணைமுறை தொடர்பாக கீனியாவில் பாலித்த தேரர் அவர்கள் உயர் நீதிமன்றத்தில் வழக்கொன்றை தொடர்ந்துள்ளதாகவும் ஊடகங்கள் செய்தி வெளியிட்டிருந்தன. பிணைமுறை தொடர்பில் நாடாளுமன்றத்தில் விவாதம் நடைபெற உள்ள இன்றைய தினத்தை அண்மித்து மேற்படி 2 விடயங்கள் தொடர்பிலான செயல்பாடுகளும் இந்த பிணைமுறை தொடர்பான பாராளுமன்ற விவாதத்தை குழப்புகின்ற நடவடிக்கைகள் என்ற பார்வை தற்போது நாட்டில் பரவலாக முன்வைக்கப்பட்டு வருவதையும் இங்கு நாம் கவனத்தில் கொள்ள வேண்டியுள்ளது. எனினும் எந்த வழிமுறைகள் செயல்பாடுகள் முன்னெடுக்கப்பட்டாலும் உண்மைகள் வெளிவர வேண்டியதும் குற்றவாளிகள் இனம் காணப்பட்டு சட்ட நடவடிக்கைகளுக்கு உட்படுத்தப்பட வேண்டியதும் இனிமேல் இவ்வாறான செயல்பாடுகள் இடம்பெறாமல் தடுப்பதற்கான வழிவகைகளை காண்பதுமே மேற்கொள்ளப்பட வேண்டிய செயல்பாடுகளாக அமைய வேண்டும் என்பதை நான் இங்கு வலியுறுத்தி கூற விரும்புகின்றேன். பொதுவாக அரச பொது நிறுவனங்களில் ஏற்படுகின்ற நஷ்டங்கள் குறிப்பாக 2010 முதற்கொண்டு எமது வரவு செலவு திட்டத்தில் மிக பாரிய அளவிலான சுமையாகவே தென்பட்டு வருவதை அவதானிக்க முடிகின்றது. இதன் பிரதிபலனாக அரச வங்கிகளின் இருப்பு நிலையில் தளம்ப நிலை ஏற்படுவதனூடாக பொருளாதார வளர்ச்சி நிலையில் விசாலமான பின்னடைவுகள் உருவாகியுள்ளன. கௌரவ சபாநாயகர் அவர்களே, அரச நிறுவனங்களின் உரிமை மற்றும் அவற்றின் மேலாண்மை ஆகியன மக்கள் நலன்களையும் நாட்டினது இறைமையையும் பாதுகாக்குமென்ற வகையிலேயே அரசு அவற்றை தன் கீழ் கொண்டுள்ளது. எனினும் இவற்றின் ஊடான மக்கள் நலன்கள் எத்தகையவை என்ற கேள்வியை எம்மத்தியில் உருவாக்கும் வகையிலே இந்த கோப் குழுவின் அறிக்கை நாம் கொள்ள வேண்டியிருக்கின்றது. 1977 முதல் 2005 காலப்பகுதியில் எமது நாட்டில் மக்கள் போக்குவரத்து பொருள் மற்றும் சேவைகள் வழங்கி வந்த பல நிறுவனங்கள் தனியார்மயமாக்கலுக்கு உட்பட்டுள்ளன. அதன் பின்னரான காலகட்டத்தில் தனியார் மய செயல்பாடுகள் நிறுத்தப்பட்டிருந்த சூழலில் அரசுக்கு சொந்தமான தொடர்ந்து செயல்பட்டு வந்த பல நிறுவனங்கள் பல்வேறு காரணங்களால் இழப்புகளையே பாரிய அளவில் சந்தித்து வந்திருக்கின்றன. இந்த நாட்டின் பொருளாதார வீழ்ச்சியின் பின்னணியில் இதுவும் பாரிய தாக்கத்தை செலுத்தி வருவதனையே இந்த நிலப்பாடு உணர்த்தி வருவதை இங்கு குறிப்பிட விரும்புகின்றேன். 2007 இலங்கை கம்பெனிகள் நிறுவனங்களின் 7 பிரிவு சட்டத்தின் கீழ் 81 பொது நிறுவனங்கள் அரசுக்கு சொந்தமானவையாக பதிவு செய்யப்பட்டன. இந்த அரச நிறுவனங்களின் ரெண்டாயிரத்தி பதினாலாம் ஆண்டுக்கான தரவுகளை பார்க்கின்ற பொழுது இலங்கை பெட்ரோலிய கூட்டுஸ்தாபனம், இலங்கை மின்சார சபை, இலங்கை துறைமுக அதிகார சபை, இலங்கை வங்கி, மக்கள் வங்கி போன்ற நிறுவனங்களின் மொத்த வருவாய், கொழும்பு பங்கு சந்தையில் பட்டியலிடப்பட்டிருந்த 294 நிறுவனங்களது வருவாயை விட அதிகமாக இருந்ததை அறிய முடிகின்றது. அதாவது இந்த அரச நிறுவனங்கள் நாட்டின் மொத்த உள்நாட்டு உற்பத்தியில் 17.2% பங்களிப்பினை செய்துள்ளன. ஆனால் இன்றைய நிலையில் அரச நிறுவனங்களில் இழப்புகளையே நாம் பதிவு செய்து கொண்டிருக்கின்ற ஒரு நிலைமை ஏற்பட்டுள்ளது. இவ்வாறான இழப்புகளை ஈடு செய்வதற்காக எமது மக்களின் மீது மிகவும் அதிகரித்த நேரடி மற்றும் மறைமுக வரிகளை விதிக்கும் நிலை இன்று தோற்றுவிக்கப்பட்டுள்ளது. இது மிகவும் வேதனைக்குரிய நிலையாகும். எனவே இவ்வாறான நிறுவனங்கள் நட்டமடையக்கூடிய வாய்ப்புகள் தொடர்பில் உரிய முறையில் ஆராய்ந்து பார்த்து அதனை ஈடு செய்யக்கூடிய நடவடிக்கைகளை மேற்கொள்ளாமல் மேலும் மேலும் அவற்றுக்கு எதிரான நிதி ஒதுக்கீடுகளை மேற்கொண்டு வருவதும் கூட அந்த நிறுவனங்களை நடத்திய நட்டத்தின்பால் வளர்க்கும் நிலையே தோற்றுவிக்கப்பட்டுள்ளது என்பதையும் இங்கு நான் அவதானத்தில் கொண்டு வர விரும்புகின்றேன். அந்த வகையில் தவறான நிர்வாகம், ஊழல், அரசியல் ரீதியிலான குறுக்கீடுகள், செலவு, பிரதிபலிப்பற்ற விலை நிர்ணய கொள்கைகள் போன்றவை தொடர்பில் நாம் அவதானம் செலுத்த வேண்டும். ஆனால் இத்தகைய நிறுவனங்கள் தொடர்பில் அவதானம் செலுத்துகின்ற பல தரப்புகள் அவற்றின் அடிப்படை செயற்பாட்டு திறன் பற்றியும் இயலாமைகள் பற்றியுமே எடுத்து கூறுகின்றனவே அன்றி பாதகமான மேலாண்மை நடைமுறைகள், அரசியல் குறுக்கீடுகள் குறித்து அவதானங்களை செலுத்துவதாக இல்லை. அரச நிறுவனங்கள் தொடர்பிலான நீடித்த கொள்கை செயலாக்கமின்மை என்ற அடிப்படை குறித்து நாம் அதிக அக்கறை கொண்டு ஆராய்ந்தால் அது தொடர்பிலான உரிய பொறிமுறைக்கு வரக்கூடியதாக இருக்கும். எனவே இதனை விடுத்து நாம் வேறு நியாயங்களை தேடிக்கொண்டிருப்போமேயானால் நமது வரவு செலவு திட்டத்தில் பற்றாக்குறை தொடர்வதை தவிர்க்க முடியாது. எனவே மேற்படி அரச நிறுவனங்கள் தொடர்பிலான நீடித்த கொள்கை செயலாக்கமும் என்பதே முக்கிய தேவையாக இருக்கின்றது. இதனை விடுத்து மேற்படி நிறுவனங்கள் தொடர்பிலான இலகு மாற்று நடவடிக்கை என்ற நிலையில் அரசின் பொதுக்கடன் பெறுவதை கட்டுப்படுத்த வேண்டும் என்கின்ற உறுதியான போக்கு என்ற நிலையிலும் இருப்பினும் அரச நிறுவனங்களை விற்பதானது வேறு வழியின்றி ஒரு நிலப்பாடாகவே அமைகின்றது. ஆயினும் இங்கு ஒரு முக்கியமான முரண்நிலையை நாம் அவதானத்தில் கொள்ள வேண்டியுள்ளது. அதாவது அரச நிறுவனங்களை விற்பது என்பது ஒரு முறை வரக்கூடிய வருமானமே அன்றி வரி வருமானம் போன்றதல்ல. எனவே இந்த வருமானம் என்பது ஒரு குறிப்பிட்ட காலத்திற்குள் ஒரு முடிவை எட்டிவிடக்கூடும். எனவே அரச நிறுவனங்களை விற்பது என்பது கடன் பெறுவதன் ஊடாக அதிகரித்து வருகின்ற கடன் பழுவிலிருந்து அரசு தன்னை காத்து கொள்ள உதவலாம். அதே நேரம் வரவு செலவு திட்ட பற்றாக்குறையை நிவர்த்தி செய்வதற்கு அரச நிறுவனங்கள் தனியார்மயப்படுத்துவது சரியான நடவடிக்கையானதா என்பது குறித்து மீளாய்வு பரிசீலனை மேற்கொள்ள வேண்டும். அதாவது அரச நிறுவனங்களை வாங்குகின்ற தனியார் அவற்றின் இலாப நோக்கத்தையே இலக்காக கொண்டே அவற்றை முன்னெடுப்பார்களே அன்றி அரசின் பொது படுகடன் பற்றிய அக்கறை அவர்களுக்கு இருக்கும் என்று எதிர்பார்க்க முடியாது. இந்த நிலையில் அரச நிறுவனங்களின் நட்டங்கள் மற்றும் தனியார் துறைக்கு அவற்றை விற்பதன் மூலமான பாதிப்புகள் என்பவற்றை நோக்குகின்ற நிலையில் இவ்வாறான இரு துறை சார் நட்டங்களிலிருந்து மீளக்கூடிய வகையில் அரசு சார்ந்தும் பொதுமக்கள் சார்ந்தும் நன்மை பயக்கக்கூடிய வகையிலான அரச தனியார் கூட்டு வர்த்தக முயற்சிகள் தொடர்பில் நாம் கவனம் செலுத்த முடியும் என்று எனது கருத்தை இங்கு முன்வைக்க விரும்புகின்றேன். எனவே இது தொடர்பில் தெளிவானதும் நிலைத்ததுமான ஒரு கொள்கைக்கு இந்த அரசு வர வேண்டிய கட்டாயம் அவசியமாக உள்ளது. அல்லாவிடத்து தாராளமய கொள்கையின் அவசரமானது அரச நிதி பாரிய வர்த்தகர்களை மேலும் செல்வந்த ரீதியில் உயர்த்தத்தக்கக்கூடிய நீடில்லா நேர்மையற்ற ஒரு நிதி கொள்கையை மாத்திரமே உருவாக்கிவிடும் நிலைக்கான சாத்தியங்களே அதிகம். அதே நேரம் மறுபுறத்தில் இந்த அரச நிறுவனங்களில் இருக்கக்கூடிய ஆயிரக்கணக்கான தொழிலாளர்கள் தரப்பிலான எதிர்விளைவுகளையும் நாம் கருத்தில் கொள்ள வேண்டியது அவசியம். கௌரவ சபாநாயகர் அவர்களே, இங்கு முன்வைக்கப்பட்டுள்ள அரச பொறுப்பு முயற்சிகள் தொடர்பான நாடாளுமன்ற குழு அறிக்கை தொடர்பில் அவதானங்களை செலுத்துகின்ற பொழுது தற்போது வரையிலான காலப்பகுதிக்குள் ஏற்பட்டுள்ள இழப்புகள் தொடர்பில் ஆராய்ந்து பார்ப்பதுடன் இனிவரும் காலங்களில் இழப்புகள் ஏற்படாத வகையிலான தேசிய பொறிமுறை ஒன்றை உருவாக்கல் படல் வேண்டும் அவசியமாகும் என்பதை இங்கு மீண்டும் வலியுறுத்த விரும்புகின்றேன். ஊவா மாகாண சபையின் ஊழல்கள் பற்றி இந்த சபையில் ஏற்கனவே பிரஸ்தாபிக்கப்பட்டு வருவதைப் போன்று வடக்கு மாகாண சபையின் ஊழல் தொடர்பில் நான் பல்வேறு சந்தர்ப்பங்களில் இந்த சபையின் கவனத்திற்கு கொண்டு வந்துள்ளேன். அந்த வகையில் இருவேறு ஊழல் மோசடிகள் தொடர்பில் நாம் அவதானத்தை செலுத்த வேண்டியுள்ளது. 2010 முதற்கொண்டு 2014 வரையிலான காலப்பகுதியில் வடக்கில் முன்னெடுக்கப்பட்ட நெல் சிப் திட்டத்தில் உள்ளூராட்சி சபைகளின் ஆளும் தரப்பாக இருந்தவர்களால் மேற்கொள்ளப்பட்ட ஊழல் மோசடிகள், இதனை விசாரிப்பதற்கு பொறுப்பேற்ற வடக்கு மாகாண சபை இதுவரை எடுத்துள்ள நடவடிக்கைகள் தொடர்பில் எவ்விதமான உறுதிப்பாடுகளும் இல்லை. 2வது, வடக்கு மாகாண சபையின் அமைச்சர்களால் மேற்கொள்ளப்பட்ட ஊழல் மோசடிகள். இது தொடர்பில் வடக்கு மாகாண சபையின் ஆளுந்தரப்பினர் மீது குற்றச்சாட்டுகளை சுமத்தியிருந்த நிலையில் மாகாண முதலமைச்சர் இந்த ஊழல் மோசடிகளை விசாரிப்பதற்கென ஒரு குழுவை அமைத்தார் என ஊடகங்களில்
எனினும்
அது தொடர்பில் இதுவரையில் எவ்வித விவரங்களும் வெளியிடப்படவில்லை. அத்துடன் முதலமைச்சர் வசமுள்ள அமைச்சர்களிலும் ஊழல் மோசடிகள் இடம்பெற்றுள்ளதாகவும் ஆளுந்தரப்பினர் குற்றச்சாட்டுகளை முன்வைத்துள்ள போதிலும் அது தொடர்பில் எவ்விதமான நடவடிக்கைகளும் இல்லை. எனவே இவை தொடர்பிலும் நாம் அவதானம் செலுத்தி உரிய நடவடிக்கைகளை மேற்கொள்ள வேண்டும் என்ற கோரிக்கையை மீண்டும் முன்வைத்து விடைபெறுகின்றேன். நன்றி.
தேங்க்யூ. ஆனரபிள் சம்பிக ராணுவக்க.
கரு கதாநாயகத்துமணி.
கரு மந்திரி, மே சபாவை கௌரவை ஆராய்ச்சி விசேஷ விபக்ஷமாக இல்லாதிட்டுனா
கரு கதாநாயகத்துமணி, பழமுயம்ம மே ரஜேட்ட 2015 ஜனவரி 8 ஏ வரம் லபுனே பிரதான வசியம் எத்திக் பவதிச்ச ஏ தூஷித வாத்தாவரணே ஹம்மே பிரிசுது ரட்டக் ஏத்திகர கனிமே பலாபுருத்து ஏத்துவாய் ஏ காலே திபிச்சே கல்லங்குரு ஏத்துலு ஏ தேவல் சிதுவெச்ச மகா வஞ்சாவன் நவத்தல ஏ லங்கா விதிலிபல மண்டலேட்டு விதிமத் காரியசாதனையாக லபாதுன்னு அப்பி ஏ ஏக தமாய் எதா ஏ ஆண்டுவே மகா பராஜயட்டு ஹேத்துனே கேனகத் அப்பி மே அவஸ்தாவை கியனோ ஏவயிங் சமாரு சந்திரிகாரியா சமாரு ஏவயிங் விஷால வசயங் பல பிரோஜன் லபாகத்தா சமாரு விதேச வர்ணவல்ல தேப்புல லபாகத்தா ஏவா ஏ பிலிபந்தோ கட்டித்து வேணும் ஏத்தி தமுன்னான்சிலாகே சகோதரவரு சமாரு கிஹில்லா லங்கா விதிரிபல மண்டலம் கொல்லகாப்பு சல்லி தாமு ஏ விதிரிபல மண்டலம் லபிலத்தி போவத் பிரகாசகரண்டோன் கோம உனாத் மே மே வஞ்சனிக்கேன்ட்டு நிசி தண்டுவன் லபா நொதீம சம்பந்தே மே ரட்டே அது விஷால விஷால விசிகிச்சாவாக் விஷால பிரச்சனையாக பெனனகில தீரும் ஏனிசா மே மே
கரு ரத்தாத்தி மந்திரிதுமா அது உதயந்திரா கரு ரத்தாத்தி மந்திரிதுமா மண் துன்சரா கோபத்துமாட கிவா மேக மிதக்க மேக பாஜா கரண்டே பாகியலா
கதாநாயகத்துமணி ஏனிசா மே பந்தும்கர சித்திய சம்பந்தே அனிவாரேம்ம மே ரஜேட்ட மே ஆண்டுவோட சோதனாவக் எல்லாம் திபில திமிசா ஏ சம்பந்தேங் தடி பியவர கனிம அப்பகே வகக்கீமாக வேணும் ஏகன அப்பி ததிங் அவதாரணே கரண் கெமதி முக்கத மே ஜனவரம மே ரஜேட்ட லபுனேம மஹிந்த ராஜபக்ஷ மகத்தியாகே காரியசாதனே அடுவாக் ஹிந்த நிவை மஹிந்த ராஜபக்ஷ ரஜே காலே சாமானிய தூஷணையாக நிவை ஜாதிக மங்கொல்லையாக திபுனாய கேலா மேராட்டே ஜனதாவட்டே எத்துகிய நிசாய் இன்சா ஏ வெரத் மே ஆண்டுவட்ட திகட கெனியாமே ஹெக்கியாவாக் நே ஏகட்ட அனிவாரியம் தண்டுவாம் லபாதியுத்து கிரியா மார்க்கேகட்ட அப்பி கமன் கலியுத்து வேணும் அப்பி மே பெந்து கரோலி மொனாது பலாபொருத்து மே பெந்து கரோலி அப்பி பலாபொருத்து என்னே ரட்டே சங்வாத்தனேட்ட அவசியக்கண்ட முதல் உப்பையாகனி ஏ சந்தஹா இத்தாம அடு கொலி மட்டமகட ஏவாகேம மகா பாண்டாகாரேட்ட வெடி முதலாக லபின ஆகாரேட்ட ஏ பெந்துங்கர கனதெனு சிதுக்கலித்து வேணும் ஏ அணுவ ஏக தமாய் மே பெந்துங்கர நிக்குத்கரீமேதி ප්‍රධාන ප්‍රතිපත්තිය විය යුත්තේ. ඒ ප්‍රතිපත්තියට යටත්ව තමයි අපි කල්පනා කළ යුත්තේ කෙසේද මේ බැඳුම් කර නිකුත් කරන්න ඕන කියන එක. ඒක පොදුවේ වෙන්දේසි කරනවාද? එහෙම නැත්නම් පෞද්ගලික ආකාරයට ප්‍රාථමික වෙන්දේසිකරුවන්ගෙන් ලබා ගන්නවද කියන එක තීරණය කළ යුත්තේ මහා භාණ්ඩාගාරයට වැඩි ආයෝජනයක් ලැබෙන ආකාරයට ඒ කටයුත්ත කිරීම. අන්න ඒ පදනම මත ඉඳගෙනයි අපි මේ ප්‍රශ්නය දෙස බැලිය යුත්තේ. ඒ වගේම ගරු කථානායකතුමනි, මේ බැඳුම් කර සිද්ධිය ගැන බැලුවහම මේ කෝප් වාර්තාවේ මේ වගේම සිදුවෙච්ච විගණකාධිපතිගේ වාර්තාවේ ඇගෙීමට ලක්ුණේ 2015 පෙබරවාරිවල ඒ ක්‍රියාවලිය පමණයි. නමුත් 2016 මාර්තු වලත් මෙවැනිම සිදුවීමක් සිද්ධ වෙලා තිබෙන බව දැන් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම මේ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් හැටියට මේ විශේෂ සමාගම, ඒ කියන්නේ මේ perpetual treasuries කියන සමාගම ගත්තාම මේක මුලින්ම පසුගිය පාලන සමයේ ප්‍රාථමික වෙන්දේසිකරුවෙක් හැටියට ඇතුල් වුණා. 2014 ඔක්තෝබර් මාසේ ඒ අයගේ සමස්ත වත්කම් ප්‍රමාණය මිලියන 310යි. 2015 තුන්වෙනි මාසේ 31 වෙනිදා වෙනකොට මේ සමස්ත වත්කම් ප්‍රමාණය 310 මිලියන 7881 දක්වා වැඩි වෙනවා. ඒ වගේම ඒ කාලය ඇතුළත උපයපු ලාභය මිලියන 960ක් වෙනවා. 2016 මාර්තු 31 වෙනිදාට ඔවුන්ගේ සමස්ත වත්කම් ප්‍රමාණය මිලියන 11846 දක්වා වැඩි වෙනවා. සමස්ත ලාභය මිලියන 5124 දක්වා වැඩි වෙනවා. මීට සමාන්තරව තිබෙන අනිකුත් ප්‍රාථමික වැඩිම ලාභ උපයපු ඒ ආයතනයේ ලාභය මිලියන 57ක් පමණයි. ඒ කියන්නේ perpetual treasuries ආයතනය එම වසර තුල මිලියන 5124ක ලාභයක් උපයනකොට ඊට ආසන්නම ඊළඟ ඉන්න ප්‍රාථමික ගණුම්කරුවාට ලබා ගන්න පුළුවන් ලාභය වෙලා තියෙන්නේ මිලියන 57ක්. ඒ කියන්නේ අවුරුදු 90ක් ගණදෙනු කරන්න ඕනේ perpetual treasuries එකේ ලාභයට සමාන තත්වයක් ළඟා කරගන්න. ඒ වගේම 2016 9 මාසේ 30 වෙනිදා වෙනකොට මේ perpetual treasuries එකේ සමස්ත වත්කම් ප්‍රමාණය මිලියන 23525ක් වෙනවා. ලාභය මිලියන 6815 දක්වා වැඩි වෙනවා. ඒ කියන්නේ මේ 2015 වසරේ කරපු මේ ගණදෙනුව හා 2016 වසරේ කරපු ගණදෙනුව නිසා උපයාගත් මුදල ලාභය මිලියන 12899ක්. මිලියන 310කින් පටන් ගත්ත ආයතනයක් ඉතා කෙටි කලක් ඇතුළත වර්ෂයකමාරක් ඇතුළත මිලියන 23000ක වත්කම් ලබා ගත්තේ කොහොමද කියන එක ගැන ඉතාම සැකමසු තත්ත්වයක් තිබෙන බව අපට ඉතාම පැහැදිලි. එහෙමනම් මේ තත්ත්වය පරීක්ෂා කරලා බලලා මේ තත්ත්වය පිළිබඳ පිළියම් යෙදීම ඉතාම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා කරු කථානායකතුමනි. ඒ වගේම මේ තත්ත්වයන් අනාගතයේ ඇතිවීම වැළැක්වීම සඳහා පියවර ගැනීම ඉතාම අත්‍යවශ්‍ය වෙනවා. අයි මතක තබා ගත යුතුයි මෙවැනි ආකාරයට ප්‍රාථමික ගණදෙනු කරුවන් අසීමාන්තික ලාභ උපයනවා කියන්නේ මේ මුදල් ලැබිය යුතුවන්නේ මේ මුදල් ගලා යා යුතුව තිබුණේ මහා භාණ්ඩාගාරයටයි.
දරුව ඇමෙතුමා ඔබතුමාට මිනිත්තු 3ක් තියෙනවා තව.
මහා භාණ්ඩාගාරයට ගලා යා යුතු මුදලක් මිලියන 12000කට අධික මහා භාණ්ඩාගාරයට ගලා යුතු මුදලක් ලැබිලා නැහැ කියන්නේ රජයට මහා විශාල පාඩුවක් ඒ මගින් සිද්ධ වෙලා තිබෙනවා කියන එකයි. මේ අවස්ථාවේදී මහා බැංකුවේ අධිපතිතුමා රජයේ උපදෙස් මත දැනට මේ සම්බන්ධයෙන් යම් යම් පියවර අරන් තියෙනවා. අනාගතයේ මෙවැනි දේවල් ඇති නොවෙන්නේ විශේෂයෙන්ම කූර වෙන්දේසි වලට ප්‍රාථමික ගණදෙනුකරුවන්ට එන්න කියලා ඒ ප්‍රීබිට් මීටින් එකක් තියලා මේ තත්ත්වය පැහැදිලි කිරීම තුළින් ඒ විනිවිද පේන භාවයට සාර්ථක ආරම්භයක් ලබා දීලා තියෙනවා. ඒ වගේම ප්‍රකාශිත ප්‍රමාණයට වඩා වැඩියෙන් මිලදී ගැනීම වැළැක්වීම විසින් අයථා ගණදෙනු ඇතිවීම වළක්වලා තිබෙනවා. ඒ වගේම අර්ථ සාධක අරමුදල ලංකා බැංකුව වැනි රාජ්‍ය ආයතන පාවිච්චි කරලා මේ අරමුදල් සම්පාදනය කිරීම වැළැක්වීමට එතුමා වැදගත් පියවර කීපයක් අරගෙන තියෙනවා. ඒ වගේම අනාගතයේ මෙවැනි දෑ වැළැක්වීම සඳහා ඉලෙක්ට්‍රොනික වෙන්දේසි පද්ධති අඳුන්වා දෙන්න කටයුතු කරලා තියෙනවා. අපි කියන්න ඕනේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉලෙක්ට්‍රොනික පද්ධති අඳුන්වා දීමෙන් පමණක් වැට් ආදායම 23%කින් වැඩි වුණා. ඒ වගේ මේ වංචා දූෂණ වැළැක්වීම සඳහා අත්‍යවශ්‍ය කාරණයක් ලෙස මේ ඉලෙක්ට්‍රොනික වෙන්දේසි පද්ධති අඳුන්වා දීම අපි සලකන්න ඕනේ. ඒ වගේම අපි මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා මේ රජයට ලැබුණු ජනවරම අනුව යමින් ටිකරු ජනාධිපතිතුමා මේ පිළිබඳ කොමිසමක් පත්කිරීම ගැන. හැබැයි ඒ කොමිසම ස්වාධීනව අපක්ෂපාතීව කාල නිර්ණයකට අනුව මේ පරීක්ෂණ කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතා කෙටි කලක් ඇතුළත විශේෂයෙන්ම රජයට අහිමි වෙච්ච මේ ධනය ආපසු ලඟා කර ගැනීමට ලබා ගැනීමට කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒක මේ රටේ මහජන විශ්වාසය තහවුරු කරන්න පමණක් නෙවෙයි, මේ රට ආයෝජකයන් කැඳවා ගන්න, මේ රට නව යුගයකට ගෙන යන්න ඉතාම අත්‍යවශ්‍ය කොන්දේසියක් බව අපි අවධාරණය කරනවා. ඒ වගේම නොයෙක් ආකාරයේ ජනමාධ්‍ය වලින් නොයෙක් ආකාරයේ තැන්වලට වෙලා පසුගිය කාලේ ප්‍රකෝටි ගණන් වංචා කරපු පිරිස් මේකට මුවා වෙලා ගැලවී යන්න උත්සාහ කරාට අග අතීතයේ කරපු හොරුන්ටත් වර්තමානයේ පිරිස්වලටත් ශක්තිමත්ව දැඩිව දඬුවම් දීම මගින් අපට අනාගතයක් මේ රට නිර්මාණය කරගත හැකි, ඒ සඳහා පියවර ගත යුතුයි කියන එක අවධාරණය කරමින් මම නිහඬ වෙමි.
බොහොම ස්තුතියි.